ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන් එහෙමනම් මේ සූදානම සුපුරුදු විදිහට සිකුරාද දවසේ ලෝකීය තත්විති පිළිබඳ විමසා බලන්න. අපි ආරම්භ කරන්නට සූදානම් ලෝ වටා සතියේ විදෙස් විත්ති සමාලෝචනය. ශ්‍රී ලංකාව සිට සූදානමේ සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. COVID-19 තත්ත්වය හා සම්බන්ධව ලෝකයේ මේ වෙනකොට තවදුරටත් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා, ආසාදිතයන් මරණ සංඛ්‍යාව සහ කොවිඩ් එන්නත් සම්බන්ධව. ඇමරිකා එක්සත් ජනපදයේ පිළිබඳව අපි ගිය සතියේදීත් කරුණු අනාවරණය කළා. එතෙක් මෙතෙක් එක් දිනයකදී වාර්තා වුණු වැඩිම මරණ සංඛ්‍යාව 2500 ඉක්ම වූ මරණ සංඛ්‍යාව අපි ඇමරිකාවෙන් පසුගිය සතියේදී වාර්තා කළා. ඒක විශේෂිත කාරණාවක් විදිහට මේ සතිය වෙනකොටත් අමල් ඇමරිකාවෙන් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් එක් දිනයකදී මීගිය සංඛ්‍යාව විදිහට තොරතුරු වාර්තා වෙනවා. මේක ඉතාමත්ම සෝචනීය තත්වයක්. මේ තත්වයේ ඇතුළු COVID-19 තත්වය හා සම්බන්ධ ලෝක තත්වය පිළිබඳව තොරතුරු විමර්ශනය කරමින් අදත් එහෙමනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු.
මේ පෞද්ගලික සතියේ ඇමරිකාවේ දිනකට මරණ 3100ක්. මේක දැනට ලෝකයේ කිසිම රටක මේ විදිහට එක දවසකට මේ වගේ සංඛ්‍යාවක් කොරෝනා රෝගය නිසා මෙය ගිහිල්ලා නැහැ. එතකොට දවසකට 3000ක් රෝගය නිසා මිය යන අතරතුරම තවත් වාර්තාවක් ඇමරිකාව කියලා දෙනවා. ඒ තමයි දිනකට රෝහල් ගත කරන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව. මේ වෙනකොට දවසකට 100,000 අභිබවා ගිහිල්ලා තියෙනවා ඇමරිකාවෙන් රෝහල් ගත කරන සංඛ්‍යාව. ඉතින් මේ අවස්ථාව වෙනකොට මිලියන 15කට වැඩි පිරිසක් රෝගයේ ආසාදිතත්වයට පත් වෙලා තියෙනවා. ඒ එක්කම ඇමරිකාවේ දැන් මරණ සංඛ්‍යාව 103 චිට්ටු කරමින් තියෙනවා. මේ වෙනකොට 289,000ක් වගේ වාර්තා වෙනවා. ඉතින් මේ දැන් තියෙන ප්‍රවණතාවය ඉදිරි සතියේදී අපි ලබන සතියේ හමු වෙන අවස්ථාවේදී බොහෝ විට ඇමරිකාවේ මරණ සංඛ්‍යාව 103ක් අභිබවා යන්න පුළුවන් කියලා තමයි මේ සංඛ්‍යාලේඛනවලින් පෙනියන්නේ.
දැන් මේ හා සමගම තවත් කාරණාවක් කෙරෙහි අපේ අවධානය යොමුණා පසුගිය සතියේදී. ඔබට මතක ඇති මේ විශේෂාංගයේදී මං යම් සඳහනක් කළා, අන්තර්ජාතික පොලිසිය ඉන්ටර්පෝල් එක යම් අනතුරු ඇඟවීමක් නිකුත් කළා තියෙනවා කියලා. මේ වෙනකොට මේ COVID-19 එන්නත් හා සම්බන්ධව වන තොරතුරු සොරාගැනීමේ යම් ප්‍රවණතාවක් තියෙනවා, ඒ වගේම ව්‍යාජ එන්නත් නිපදවීමේ යම් හැකියාවක් තියෙනවා කියලා තොරතුරු ඉන්ටර්පෝල් එක විසින් අනාවරණය කරගෙන තියෙනවා කියලා. මේ සතිය වෙනකොට එහි ඈඳුතු තොරතුරුත් අපිට වාර්තා වෙනවා. මේ සම්බන්ධව වන තොරතුරු විශේෂයෙන්ම යුරෝපියන් මෙඩිසින්ස් ඒජෙන්සි විසින් යම් තොරතුරක් වාර්තා කළා තියෙනවා. මේ විදිහට තොරතුරු සොරා ගැනීම හා සම්බන්ධව වන කාරණාවක් මේ COVID-19 එන්නත හා සම්බන්ධව. අමල්, මේ පිළිබඳව කොයි ආකාරයෙන්ද තොරතුරු වාර්තා වෙන්නේ අන්තර්ජාතිකව?
මේ වෙනකොට යුරෝපියන් මෙඩිසින්ස් ඒජන්සි කියන නියාමන ආයතනයේ පරිගණක පද්ධතියට කවුරු හරි හොරෙන් ඇතුළත් වෙලා ඒකේ තිබිච්ච දත්ත සොරාගත්තයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ දත්ත මේ වෙනකොට යුරෝපියන් මෙඩිසින් ඒජන්සි ආයතනයට ෆයිසර් සහ බියොන්ටෙක් කියන ඒ එන්නත් නිෂ්පාදනය කරපු සමාගම් දෙක විසින් ලබා දුන්න දත්ත හැටියට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් කරපු ඒ දීර්ඝකාලීන පරීක්ෂණවල ප්‍රතිඵල ලබා දීලා තියෙනවා මේ නියාමන සමාගමට. මේ එන්නත යුරෝපා ජාතිකයන්ට යුරෝපා සංගමයේ සිටින පුරවැසියන්ට ලබා දීමට සුදුසුද නැද්ද කියන අවසරය ලබා ගැනීම සඳහා. ඉතින් මේ වෙනකොට යුරෝපියන් මෙඩිසින්ස් ඒජන්සි ආයතනයේ බලාපොරොත්තුවක් පළ කරලා තියෙනවා මේ මාසයේ අන්තිම වෙනකොට ඔවුන්ට ෆයිසර් සහ බියොන්ටෙක් සමාගම් වලින් නිෂ්පාදනය කරපු එන්නත මේ පිළිබඳ අනුමැතියක් ලබා දෙන්න පුළුවන්ද නැද්ද කියන ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරන්න. ඉතින් ඒ වටපිටාව තුළ තමයි මේ විදිහට මේ එන්නත නිෂ්පාදනය කරපු ආයතන දෙක විසින් ලබා දුන්නු දත්ත සොරකම් කිරීමට උත්සාහ කළ තියෙන්නේ. බොහෝ විට මේ දත්ත සොරාගත්තයි කිය විශ්වාසයක් තියෙනවා. නමුත් ෆයිසර් සහ බියොන්ටෙක් සමාගම් දෙක ප්‍රකාශ කළ තියෙනවා ඔවුන්ට දැනගන්න තියෙන විදිහට මේ පරීක්ෂණයට භාජනය වෙච්ච පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු කාගේවත් අතට පතු නොවුනයි කියලා ඔවුන් විශ්වාස කරනවා. නමුත් මේ පරීක්ෂණවල ප්‍රතිඵල අනවසරයෙන් කවුරු හරි මේ වෙනකොට සොරා ගත්තයි කියන මේ පරීක්ෂණය නෙදර්ලන්ත බලධාරීන් විසින් දැන් ආරම්භ කළ තියෙනවා. මොකද මේ යුරෝපියන් මෙඩිසින්ස් ඒජන්සි කියන ආයතනයේ ප්‍රධාන කාර්යාලය නෙදර්ලන්තේ පිහිටා තියෙන ඉතින් මේ වෙනකොට නෙදර්ලන්ත බලධාරීන් ජාත්‍යන්තර පොලිසියත් එකතු වෙලා මේ සයිබර් ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් දැන් ආරම්භ කළ තියෙනවා.
අපි මීළඟට අවධානය යොමු කරමු බ්‍රෙක්සිට් එක සම්බන්ධව. යුරෝපා සංගමයට අයත් රටක්ව තිබුණු බ්‍රිතාන්‍ය ජනමත විචාරණයකින් අනතුරුව ලැබුණු ප්‍රතිඵලවලට අනුකූලව යුරෝපා සංගමයෙන් ඉවත්වන්නට තීරණය කළා. ඉතින් ඒ අනුව යම් යම් මතභේදාත්මක කරුණු උද්ගත වුණා. යුරෝපා සංගමයට අයිති රටක් විදිහට තියෙන කාලයේදී තිබුණු නීති වලින් මිදිලා වෙනම රටක් විදිහට ක්‍රියාත්මක වෙද්දී යම් යම් එකඟතාවලට එන්නට සිදු වුණා යුරෝපා සංගමයත් එක්ක බ්‍රිතාන්‍යයට රාජ්‍යයක් විදිහට. ඉතින් මේ එකඟතාවල යම් යම් පරස්පර විරෝධිතා නිසා මේවා දිගින් දිගටම ඇදිලා ගියා. ඒ අනුව යම් කිසි ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක් අන්තර් කාලයක් ලැබුණා මේ දේවල් සාකච්ඡා කළා එකඟතාව ඇති කරගන්න. ඒ ට්‍රාන්සිෂනල් පීරියඩ් එක අවුරුද්ද කාලයක් සඳහා තමයි ලැබුණේ. එක මේ දෙසැම්බර් 31කින් අවසන්. දැන් මේ කාරණා අපි දිගින් දිගටම පසුගිය වසරේ සිට සාකච්ඡා කරගෙන එනවා. දැන් දෙසැම්බර් 31ට ඉතාමත් ආසන්නයිනේ. දැන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා බොහොම කලබලයට පත් වෙලා මේ සඳහා යම් එකඟතාවන් ඇති කරගන්නට උත්සුක වන ආකාරයක් අපි දකිනවා. බ්‍රිතාන්‍ය පැත්තෙන් යුරෝපා සංගමයේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු කෙරෙහි මීළඟට අවධානය යොමු වෙන්නේ. අමල් වැඩිදුර තොරතුරු දැනගන්න කැමැති?
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් මේ අත්කරගත්ත දික්කසාදය නීත්‍යානුකූල වශයෙන් ඒක අවසාන වෙනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනවා. ඉතින් තව සති 3කට වඩා අඩු කාලයක් තමයි තියෙන්නේ මේ දික්කසාදය පිළිබඳව එකඟතාවයකට පැමිණෙන්න. ඉතින් මෙතනදී තවමත් බ්‍රිතාන්‍යත් යුරෝපා සංගමයත් ඉදිරියේදී කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ එකඟතාවයකට පැමිණෙන්නේ නැති නිසා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහු බ්‍රසල්ස් නගරයට ගියා බදාද හදිසියෙම අලුත් සාකච්ඡා වටයක් පවත්වන්න යුරෝපා සංගම බලධාරීන් එක්කලා කොහොමද මේ ඉදිරි කටයුතු කරන්න කියලා. දෙපාර්ශ්වය අතර තවමත් එකඟතාවයකට ඇවිල්ලා නැහැ. විශේෂයෙන්ම වෙළඳ කටයුතු ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් මෙතනදී බ්‍රිතාන්‍ය අදින්ම තමන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්නට උත්සාහ කරනවා. ඔවුන් යුරෝපා සංගමේ නීති රීති වලට යටත්ව කටයුතු කරන්නට සූදානම් නැහැ. නමුත් යුරෝපා සංගමයේ අනිත් අතට කිසිසේත්ම කැමති නැහැ බ්‍රිතාන්‍යයට වාසි වෙන විදිහට මේ දිනුසුමක් ඇති කරගන්න. මොකද ඔවුන් හැමතිස්සම කියන්නේ යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා නම් ඔවුන්ට යුරෝපා සංගමයේදී සංගමයේ ඇතුළේ ඉන්නකොට භුක්ති විඳපු ඒ වරප්‍රසාද ඒ ආකාරයෙන්ම භුක්ති විඳින්න බෑ. එහෙමනම් මෙතනදී යම් කිසි විදිහට දෙපාර්ශ්වයේම කැපකිරීම කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී බ්‍රිතාන්‍ය එවැනි කැපකිරීම කරන්නට කැමැත්තක් පළ කළ නැහැ. ඒ වගේම යුරෝපා සංගමයත් කිසිම බුරුලක් බ්‍රිතාන්‍යයට පෙන්වන පත්‍රයක්වත් නැහැ. ඉතින් බොරිස් ජොන්සන් කඩිමුඩියේ ගිහිල්ලා මේ සාකච්ඡා කළා තියෙනවා. මේක අවසාන උත්සාහය හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා. තවමත් ඔවුන් විශ්වාස කරනවා එකඟතාවයක් ඇති කරගන්න පුළුවන් කියලා. නමුත් 31 වෙනකොට එකඟතාවයක් නොතිබුණොත් යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයට සලකන්නේ අනෙකුත් රටවල් වලට සලකන ආකාරයටමයි. ඒ කියන්නේ ඔවුන් යම්කිසි විදියකින් යම් භාණ්ඩයක් බ්‍රිතාන්‍ය ඉඳලා යුරෝපයට යවනවා නම් ඒකට සාමාන්‍ය විදිහට තීරු බදු ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය පුරවැසියන්ට වීසා නැතිව යුරෝප රටවලට යෑමට තියෙන ඒ අවස්ථාවත් බොහෝ විට සීමා වෙන්නට පුළුවන්. ඒකම යුරෝපයෙන් බ්‍රිතාන්‍යයට යවන භාණ්ඩවලටත් තීරු බදු අලුතෙන් හනවන්නටත් එවැනි කටයුතු තියෙනවා. ඉතින් මේකෙන් අවසානයේදී යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ ඉන්න පාරිභෝගිකයට ඔවුන් පිට රටකින් බදු ගන්නවා නම් ඒවායේ විල ඉහළ යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. ජනවාරි 1 වෙනිදා සිට මේ සාකච්ඡාවල සාර්ථකත්වයක් නොතිබුණා.
අපිට මීළඟට තවත් විශේෂිත තොරතුරක් වාර්තා වෙනවා අන්තර්ජාතික අපරාධ අධිකරණයේ පැත්තෙන්, ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එක පැත්තෙන්, ICC එක කියලා අපි කියන්නේ. දැන් ඔබට මතක ඇති මේ යුද අපරාධ චෝදනා සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා වුණා පසුගිය සති කීපය තුළදී ඔස්ට්‍රේලියාව තුළ. මොකද ඇෆ්ගනිස්තානයේ පැවති යුද්ධයට සම්බන්ධ වුණු හමුදා කණ්ඩායම් අතර ඔස්ට්‍රේලියාවත් හිටියා. එහෙට ගිහිල්ලා හිටිය ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් අහිංසක සිවිල් වැසියන් කිසිදු හේතුවක් නොමැතිව ක්‍රූරන්දමින් ඝාතනය කිරීම සහ ඔවුන් හිංසනයට පීඩනයට ලක් කිරීම සම්බන්ධව යුද අපරාධ චෝදනා ඇමරිකාවට එල්ල වුණා. ඒ අනුව හමුදා සෙබළුන් 30කට අධික සංඛ්‍යාවකට චෝදනා ගෙනු කෙරුණා, හඳුනා ගැනුණා අෆ්ගනිස්තාන සිවිල් වැසියන් 39කට පමණ මේ වගේ අපරාධ සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඔස්ට්‍රේලියාව රජයක් විදිහට පොදුවේ සමාව අරගත්තා මේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් අෆ්ගනිස්තානයෙන්. මේක විශේෂිත කාරණාවක් විදිහට පසුගිය සතිවල කතා බහ වුණා. දැන් ඔබට මතක ඇති මේ වගේ චෝදනාවක් තිබුණා බ්‍රිතාන්‍යයටත්. බ්‍රිතාන්‍යයේ හමුදා හිටියනේ ඉරාකේ ඉරාක යුද්ධයට සම්බන්ධ වෙලා. එතකොට රැඳවුම් භාරයේ හිටපු ඉරාක සිවිල් වැසියන්ට එරෙහිවත් බ්‍රිතාන්‍ය හමුදා විසින් මේ විදිහට ආයුධ ලෙස සැලකීම, ලිංගික හිංසනය සිදු කිරීම, තාඩන පීඩනවලට ලක් කිරීම සම්බන්ධව චෝදනා තිබුණා. මේක අන්තර්ජාතික අපරාධ අධිකරණයේ විභාග වෙමින් තිබුණා. නමුත් තොරතුරු වාර්තා වෙන්නේ අමල් ICC එක, ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එක මේක පිළිබඳව තියෙන විමර්ශනය අත්හරින්නට තීරණය කළා තියෙනවා කියලා. මේක විශේෂිත කාරණාවක්. මොකක්ද මේ පසුපස තියෙන සිදුවීම් සමුදාය?
ඔව්, දිනුක්ෂි, මෙතන අධිකරණය මත මේ ICC එක මේ අවස්ථාවේදී මේ පරීක්ෂණය අවුරුදු 6කට කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය හමුදාව ඔවුන් ඉරාකයේ කරපු ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලලා එතන යුද අපරාධ සිද්ධ වුණායි කියන කාරණාව ගැන විමර්ශනකින් පසුව දැන් ප්‍රකාශන පත් කළ තියෙනවා ඒ විමර්ශනය ඔවුන් අත්හරිනවායි කියලා. ඒක අතරම බැලූ බැල්මටම ඉතාමත්ම අසාමාන්‍ය කාරණාවක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන තීන්දුව සම්බන්ධයෙන් දැඩි විවේචනයකුත් ලක් කළා තියෙනවා. නමුත් ජාත්‍යන්තර යුදාධිකරණය ප්‍රකාශ කරන්නේ ඔවුන්ට යම්කිසි රටක යුද හමුදාවක් සම්බන්ධයෙන් පරීක්ෂ විමර්ශනයක් කරන්නට පුළුවන් ඒ රට කිසියම් විදියකින් චෝදනාවන් පරීක්ෂණයට භාජනය නොකර තමන්ගේ ඒ සෙබඳුන් ආරක්ෂා කරන්නට උත්සාහ කරනවා නම්, එහෙමත් නැත්නම් ඒ චෝදනා යට ගහන්න උත්සාහ කරනවා නම් තමයි ජාත්‍යන්තර යුද අධිකරණයට මැදිහත් වන්නට පුළුවන් කියලා. ඉතින් මෙතනදී ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එක ප්‍රකාශ කරන්නේ ඔවුන් දැන් විශ්වාස කරනවා කියලා බ්‍රිතාන්‍ය තමන්ගේ යුද සෙබළුන්ට විරුද්ධව එල්ලවලා තියෙන යුද අපරාධ චෝදනා ඒවා සත්භාවයෙන් විමර්ශනය කිරීමක් දැන් ආරම්භ කරලයි කියලා. ජූනි මාසයේදී බ්‍රිතාන්‍ය ස්වාධීන පරීක්ෂකවරයෙක් පත් කරලා ඔවුන් ප්‍රකාශ කළා අවුරුදු ගානක් බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේ ක්‍රියාන්විතයට යොමු වෙලා ඉන්න අවස්ථාවලදී ඔවුන් විසින් යුද අපරාධ සිද්ධ කළා, ඒවා සොයා බැලීම සුදුසුයි කියලා විරුද්ධයක් කළා තිබුණා. ඉතින් දෙවැනි වටපිටාවක් තුළ තමයි මේ අවස්ථාවේදී ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එක ප්‍රකාශ කළ තියෙන්නේ ඔවුන් දැන් සෑහීමකට පත් වෙනවායි කියලා. බ්‍රිතාන්‍ය තමන්ගේ සෙබඳුන් සම්බන්ධයෙන් මේ යුද අපරාධ පරීක්ෂණ කරන්නට සූදානම් ඉන්නවා සහ ඒවා යට ගහන්න උත්සාහයක් ගන්නෙ නැහැයි කියන පදනම මත තමයි ජාත්‍යන්තර යුද අධිකරණය මේ විමර්ශනය පසකින් තබලා තියෙන්නේ. මේ ලිපිගොනු වසා තබලා තියෙන්නේ බ්‍රිතාන්‍යයට ඒ වගකීම දැන් පවරලා තියෙනවා. මේ කාරණාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය යුද හමුදාව සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා. ඉතින් මෙතනදී මම කලින් කිව්වා වගේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නම් මේ ගැන කැමැත්තක් නැහැ. ඔවුන් ප්‍රකාශ කරන්නේ ICC විසින් මේ පරීක්ෂණ දිගටම කරගෙන යා යුතුයි කියලා. මොකද වසර 2003ක් 2009ක් කාලය තුළදී බ්‍රිතාන්‍ය හමුදාවන්ට විරුද්ධව දහස් ගණනින් පැමිණිලි ලැබිලා තිබුණා ඔවුන් යුද අපරාධ සිද්ධ කරයි කියලා ඉරාක පුරවැසියන්ට විරුද්ධව. නමුත් දැන් ICC ආයතනයේ මේ අවුරුදු 6ක විමර්ශනය දැන් පසක තබලා තිබෙන නඩුකටයුත්ත බ්‍රිතාන්‍ය රජයටම පවරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා.
අපේ අද අවසාන අවධානය යොමුන්නේ Facebook වෙත. ඔබ දන්නවා මේ සමාජ මාධ්‍ය දැවැන්තයා එක්තරා අන්දමකින් දත්ත සහ තොරතුරු ඒකරාශී කරන ආයතනයක්. අනිත් අතින් බැලුවාම ලෝකයේ සිටින බොහෝ පුද්ගලයින් හුවමාරු කරන මේ දත්ත සහ තොරතුරු එයම යම් මාධ්‍යයක් බවට පත් කරමින් විශාල වශයෙන් ලාභ උපයන්නට මේ මාධ්‍ය සමත් වෙලා තියෙනවා. දැන් Facebook එකට තවත් මාධ්‍ය දෙකක් සම්බන්ධයි, Instagram එක සහ WhatsApp කියන පණිවිඩ සේවා සහ සමාජ මාධ්‍ය ජාලය. ඉතින් මේවා ඔක්කොම එකතු වෙලා මේ සිදු කරන ක්‍රියාදාමය හා සම්බන්ධව ඇමරිකාවෙන් අපිට තොරතුරක් වාර්තා වෙනවා. ඊට කලින් මම ටිකක් කතා කරන්න කැමති අමල්, දැන් පෙරේදා වෙනකොට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ තියම් අදහසක් මේ සම්බන්ධයෙන් ගොනු වුණා. ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය වලින් Google සහ Facebook ආයතන ලබා ගන්නා ප්‍රවෘත්ති සඳහා අනිවාර්යෙන්ම මේ ආයතන ඔස්ට්‍රේලියාවට මුදල් ගෙවන්න ඕනේ කියලා යම් යෝජනාවක් ඉදිරිපත් කරන ලැබුවා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භණ්ඩාගාරික කටයුතු සම්බන්ධ අමාත්‍ය ජොෂ් ෆ්‍රයිඩෙන්බර්ග් විසින්. ඔහු කිව්වේ Google සහ Facebook සමාගම් මේ වගේ ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ලබා ගැනීමේදී මේ අදාළ ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන සඳහා සාධාරණ මුදලක් ඔවුන් ගෙවන්නට ඕන කියලා. මෙම නීති උල්ලංඝනය කළොතින් Google සහ Facebook සමාගම්වලට ඩොලර් මිලියන 10ක් දක්වා වූ දඩ මුදලක් පනවනවා කියලත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කිරීමක් කළා. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන අපේ ප්‍රවෘත්ති ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඒකට අපිට යම් මුදලක් ලැබෙන්නට ඕනි. ඒවා නිකන් පාවිච්චි කරන්න බෑ. ඒකට මේ කතෘභාගය ගෙවිය යුතුයි කියලා තමයි මේ තර්කය ආවේ. දැන් ඊට ටිකක් වෙනස් නමුත් යම් චෝදනාවක් තියෙන ඇමරිකාව පැත්තෙනුත් Facebook මාධ්‍යයට අදාළ සියලුම මාධ්‍ය කෙරෙහි. අපි කැමති ඇමරිකාව පැත්තෙන් වෙන ආරංචියක් දැනගන්න.
ඔව් දිනුක්ෂි, ඇමරිකාවේ බලධාරීන්ගේ අවධානයට දිගින් දිගටම Facebook ආයතනයේ ලක්වමින් තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් අද ලෝකයේ අති විශාල ප්‍රබලම සමාජ මාධ්‍ය ජාලය බවට පත් වෙච්ච නිසා. ඊට අමතරව මෙතරම් විශාල සමාජ මාධ්‍ය ජාලයක් තියෙන Facebook සමාගම WhatsApp සහ Instagram කියන සමාජ මාධ්‍ය ජාල ඔවුන් අත්පත් කරගෙන තියෙනවා. මෙතනදී ඇමරිකාවේ ෆෙඩරල් ට්‍රේඩ් කමිෂන් එක කියා සිටින්නේ Facebook ආයතනය විසින් තමන්ට තරඟකාරීත්වයක් දක්වන කුඩා සමාගම් ඒවත් එක්ක තරඟ කරනවා වෙනුවට ඒවා මිලදී ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා. එතකොට මේ වෙනකොට WhatsApp සහ Instagram කියන ආයතන Facebook ආයතන විසින් මිලදීගෙන තමන්ගේ විශාල සමාජ මාධ්‍ය ජාලය ඊටත් වඩා විශාල කරගෙන අනිකුත් කුඩා ආයතන වලට කිසිම ඉඩක් ලබා නොදෙන තත්ත්වයට දැන් Facebook සමාගම ලෝකයේ ප්‍රබලම සමාජ මාධ්‍ය ජාලය හැටියට කටයුතු කරනවා. මේක බහානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන ඒ චෝදනාවත් ෆෙඩරල් ට්‍රේඩ් කමිෂන් එක එල්ල කළ තියෙනවා. ඒ එක්කම ඔවුන් කියනවා Facebook ආයතනය මේ සමාජ ජාල පරිශීලනය කරන උදවියකින් ලබා ගන්නා පෞද්ගලික දත්ත දැන් Instagram හා WhatsApp හරහා ලබාගෙන ඒවා තුළින් ඔවුන්ට විශාල ආදායමක් ලබා ගන්නව පමණක් නෙවෙයි ලෝකයේ ඕනෑම කටයුත්තක් සඳහා ලොකු බලපෑමක් කිරීමේ ශක්තිය දැන් Facebook සමාගමට ඇති වෙලා තියෙනවා කියලා. ඒ නිසා මේ නඩුව පවරලා තියෙන්නේ Facebook සමාගමට බල කරන්න ඔවුන් දැනට මිලදී අරගෙන තියෙන Instagram සහ WhatsApp කියන ඒ සමාජ මාධ්‍ය ජාල දෙක Facebook ආයතනයෙන් වෙන් කිරීමට බල කරන්නටයිද. ඒ කියන්නේ මේ නඩු නිමිත්ත සාර්ථක වුණොත් Facebook සමාගමට සිද්ධ වෙනවා Instagram සහ WhatsApp කියන සමාජ මාධ්‍ය ජාල දෙක ඔවුන්ගේ ගහණයෙන් ඉවත් කරලා ඒවා විකුණා දමලා වෙන කෙනෙකුට ඒවා පවරන්න. ඉතින් මේක තමයි ප්‍රබල ලෙස දැන් මේ වෙනකොට ඇමරිකාවේ මේ නඩුව ප්‍රාන්ත 48ක එකම අවස්ථාවේදී මේ විදිහට මේ නඩුව යොමු කළා තියෙනවා. ඉතින් මේ නඩුව සාර්ථක වීමේ නම් කිසි ප්‍රවණතාවයකුත් තියෙන නමුත් Facebook සමාගම අති විශාල ලාභ ලබන ආයතනයක් නිසා මේ නඩුවේදී මේ මුදල් වියදම් කරලා ඕනට ඒ කටයුත්ත බේරා ගැනීමට ලෝකෙ හොඳම නීතිඥයන් පාවිච්චි කරන දෙනක්කයට දැන් වර්ධනය වෙලා තියෙනවා. නමුත් ඇමරිකාවේ වෙළඳ කටයුතු සම්බන්ධ බලධාරීන් නම් බොහොම තදින්ම මේ අවස්ථාවේ ඉන්නවා. Facebook සමාගමේ මේ තියෙන ලෝකෙ පුරාම තියෙන ඒකාධිකාරය ඉදදම් ඍතුයි කියන තර්කය ගෙනල්ලා ඒ අනුව කටයුතු කරමින් ඉන්නවා.
ලෝපුරා සිදුවන තත්ත්වෙත්ති පිළිබඳ විමසිල්ලෙන් සිටින ඔබට අද අපි මේ ගෙනාපු කාරණා වැදගත් වුණාය කියලා අපි විශ්වාස කරන මේ කර්තව්‍යයට අපිත් එක්ක ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාටත් අපේ ස්තුතිය පළ වෙනවා. අමල් ස්තුති, ආයුබෝවන්. අපි හැමනම් ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.